ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ 40 වෙනි අධිකාරී වූ මහජන ආරක්ෂක පනතේ ආඥා පනතේ 12 වෙනි වගන්තියේ මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වා ගැනීම සඳහා වන අවශ්‍යතාවයේ සැලකිල්ලට ගනිමින් පළමුවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වා ගැනීම සඳහා කැඳවන බවට ආඥාවන් නිකුත් කොට ඇත. ඒ අනුව උපජාඥාපනතේ 21-2 වගන්තිය සමග කිවිය යුතු 21-3 වගන්තිය ප්‍රකාරව එබා පාර්ලිමේන්තුවට මෙයින් දැනුම් දෙමි. ඊටවත් රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථාව විධිවිධාන ප්‍රකාරව 20/22 නොවැම්බර් මාසේ 23 වන දින මා විසින් විෂ වර්ග අභින් සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන නැමැති 50 කෙටුම්පතේ සහතිකේ සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. 20/23 වර්ෂයේ සඳහා විසර්ජන 50 කෙටුම්පත් සලකා බැලීම පිණිස කාර්යක සභා අවස්ථාවේ විවාදය 20/22 නොවැම්බර් 23 වන දින එනම් අද දින ආරම්භ වීට නියමිත බැවින් පූර්ණ පාර්ලිමේන්තු කාර්යක සභා අවස්ථාවේ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සභාගර්භය තුළ අසුන් ගැනීම පිළිබඳ රීති සම්බන්ධයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ දැන ගැනීම සහ අවධානය සඳහා මත සඳහන් නිවේදනය මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. 20/22 ඔක්තෝබර් මාස 27 වෙනිදා පැවති පාර්ලිමේන්තු පිළිබඳ කටයුතු පිළිබඳ කාර්යක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් එළඹේ තීරණය අනුව අයවැය කාර්යක සභා අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයාට තම කැබිනට් අමාත්‍යවරයා ආසන්නයේ අසුන්ගත හැකිවද විවාදයේදී කතා කිරීමට වෙන් කරන ලද අසුනේ සිට පමණක් සිදු කළ යුතු බව මෙම ගරු සභාවේ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමි. ගරු මන්ත්‍රීවරුනි 20/23 අයවැය කාර්යක සභා අවස්ථාවේ වැඩසටහනෙහි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැසීර් සිවාදයට ගැනීමට නියමිතව තිබූ දින සංශෝධනය කර තිබෙන බැවින් එකී ප්‍රතිශෝධිත දින පිළිබඳව මෙම ගරු සභාවට දැනුවත් කිරීමට කැමැත්තෙමි. 20/22 නොවැම්බර් මාසේ 26 වෙනි සෙනසුරාදා විවාදයට ගැනීමේ නියමිතව තිබූ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැසීර්ෂ 20/22 නොවැම්බර් මාසේ 29 වෙනි අඟහරුවාදා දිනද 20/22 නොවැම්බර් 29 වෙනි අඟහරුවාදා විවාදයට ගැනීම නියමිතව තිබූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැසීර්ෂ 20/22 නොවැම්බර් මාසේ 26 වෙනි දින සෙනසුරාදා දිනද විවාදයට ගැනීම නියමිත බවත් එකී සංශෝධන ඇතුළත් ලේඛනයක් සෑම මන්ත්‍රීවරයෙකුම සභාමේසියම තබා තින බවත් කාරුණිකව දන්වා සිටිමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා
කථානායකතුමනි 2014, 2015, 2017 සහ 2020 වර්ෂ සඳහා අපදා කල්මනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2023 වර්ෂ සඳහා මුදල් කොමිෂන් සභාව විසින් ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සහ 2023 කෙටුම්පත් ඇස්තමේන්තුවල පාත් ආදියේ යෝජිත වෙනස් කිරීමේ ලයිස්තුව මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2016, 17 සහ 18 වර්ෂ සඳහා ශ්‍රී ලංකා වෘත්ති පුහුණු අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශකාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත
අමාත්‍යතුමා. කථානායකතුමනි 2020 වර්ෂය සඳහා කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශකාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැන්වීම වාරි මාර්ග පිළිබඳ කටයුතු අමාත්‍යාංශයේ උපදේශකාරක සභාවේ වාර්තාව මෙම කාර්යක සභාවේ සභාපති ගරු රොෂාන් රණසිංහ මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි වාරි මාර්ග කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාව වෙත යොමු කරන ලද 2012 වර්ෂය, 2013 වර්ෂය, 2014 වර්ෂය, 2015 වර්ෂය, 2016 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව සහ දෙදස් දහට වර්ෂය සඳහ වූ ශ්‍රී ලංකා මහවැලි අධිකාරය වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාවන් මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම සුදත් මංජුල මැතුමා හැම්සන් සමන් ප්‍රිය හේරත් මැතුමා.
ගරු කතානායකතුමනි, ආරච්චි කට්ටුව පුත්තලම්පාර සුවර්ණ විලායන ලිපිනයේ පදිංචි DM වසන්ත පුෂ්පකුමාර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ස්තුතියි ගරු කතානායකතුමනි. මගේ 27/2 ප්‍රශ්නයට පෙර ඔබතුමාගේ අවසර ඇතිව ගරු අග්‍රාමාත්‍යතුමාගෙනුත් ගරු සභානායකතුමාගෙනුත් මම ඉවසන්නට කැමති නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනත්වය 25% සඳහා ගැනීම සඳහා පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනයට අනුමැතිය ලබා දුන්නයි කියලා කැබිනට් මණ්ඩලය. තරුණ නියෝජනත්වය හොඳ වැඩක්, ඒක සිදුවිය යුතු දෙයක්, ඒක ගැන ගැටලුවක් නැහැ. හැබැයි මැතිවරණයක් අතළඟ තියාගෙන ඇයි මේ වගේ තීන්දුවක් ගත්තේ කියන එක ලොකු ප්‍රහේලිකාවක්. අපි හිතනවා මේක මැතිවරණය කල් දමන්නට යොදාගත්ත උප්පරවැට්ටියක් හැටියට. විශේෂයෙන්ම ඔබතුමාලා දැනගන්නට ඕන, ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුවට සැබෑ ජනවර්මක් නැහැ. ජනතාවට අවස්ථාව ලබා දෙන්නට ඕන වර්මක් තිබෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳව දැනට තියෙන විකෘතිය ප්‍රකෘති කරන්න, දැනට තියෙන වැරදි තත්ත්වය නිවැරදි කරන්න. මේ නිසා කොහොමද වරමක් නැති ආණ්ඩුවක් මෙහෙම මැතිවරණ කල් දැමීම සඳහා කටයුතු කරන්න කියන එක බොහොම බරපතල ප්‍රශ්නයක්. මම රජෙන් ඉල්ලීමක් කරනවා, බය වෙන්න එපා, නිවට වෙන්න එපා. මැතිවරණේ තියන්නේ කසේතුකාව කෙලින් තියාගෙන, කොන්ද කෙලින් තියාගෙන මැතිවරණේ තියන්නේ ජනතාවට තමන්ගේ මතය පළ කරන්නට අවස්ථාව ලබා දෙන්න. ඒ වගේ මම අහන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමාගෙනුත් ගරු සභානායකතුමාගෙනුත් කොහොමද මේ වගේ විකෘති තත්ත්වයක් තුළ, මැතිතුමන්ලාගෙන් අහන්න කැමති කොහොමද විකෘති තත්ත්වයක් තුළ ඔබතුමන්ලා තීන්දුවක් ගන්නේ වරමක් නැති ආණ්ඩුව කොහොමද තීන්දුවක් ගන්නේ ලාභ ලබන රාජ්‍ය සම්පත් විකුණන්නේ කොහොමද තීන්දුවක් ගන්නේ? දැන් මම ඔබතුමාට පෙන්වන්න කැමති මම ළඟ සංඛ්‍යා ලේඛන තියෙනවා. 2021 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ප්‍රොෆිට් බිෆෝර් ටැක්ස් 1725 million 1725 billion 1.7. එතකොට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය million 12818 billion 12.8. 2021 ප්‍රොෆිට් බිෆෝර් ටැක්ස්. ඒ වගේම ශ්‍රී ලංකන් කේටරින් 2020 million 4760 billion 4.7. එතකොට මේ ලාභ ලබන ආයතන තවදුරටත් වැඩියෙන් ලාභ ලබන ක්‍රමවේද, මේ පවතින ක්‍රමවේදය තුළ රාජ්‍ය අයිතිය තියාගෙන කොහොමද අපි අලුත් ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න කියන එක ගැන ප්‍රශ්න නැහැ. රාජ්‍ය අයිතිය තියාගෙන අවුගලීකරණය කරන්න නැත්නම් ඉතින් මම අහන්න කැමති ඔබතුමන්ලාගේ මොකද්ද ඔබතුමන්ලාට තියෙන වරම මෙහෙම
27/2 යටතේ
ජාතික සම්පත් කුණු කොල්ලට විකුණා දාලා මේ ලාභ ලබන ඒවා. දැන් පාඩු ලබන ඒවා ගැන අපිට සාකච්ඡා කරන්න
වෙනම විවාදයක් ගන්න.
මේ ලාභ ලබන ඒවා ගැන තමයි මම අහන්නේ.
නායකතුමා
කරුණාකරලා උත්තර දෙන්න ඒ දෙකට. බොහොම ස්තුතියි.
ඔබතුමා වෙනම විවාදයක් ගත්තා නම් හොඳයි ඒක. උත්තර දෙන්න.
කරෝස් කතානායකතුමනි, මේ ප්‍රශ්න දෙක තුනටම පිළිතුරු අපි සපයලා තියෙනවා අයවැය විවාදයේදී. ඒ වගේම අයවැය ඊයේ දිනේ විරුද්ධ පක්ෂ බලාපොරොත්තු වුණු ආකාරයට නෙමෙයි ඔවුන්ට ප්‍රතිඵලයක් ආවේ. ඡන්ද 121 ලබා ගනිමින් ඒ වගේම අපේ ජයග්‍රහණය අත්කරගෙන අයවැය ඉදිරිපත් කිරීමේ කතාව අනුමත කළා තියෙනවා. ඒ වගේම කරු විරුද්ධ පක්ෂ නායකතුමාට මතක් කරන්න කැමති මේ එකින් එක එයා ලංකා ආදී දේවල් හෝ ඒවා ගැන අපි කාරක සභා අවස්ථාවේදී ඒ විෂයන් සම්බන්ධව සාකච්ඡා කරන්න උත්තර දෙන්න වැඳී සිටිනවා. ඒ අපි කරනවා. හේතු කුමක්ද, කාරණාවල් කුමක්ද, එහි ජාතික වශයෙන් අපේ ණය හා විදේශ ණයගති භාවයට බලපාන කෙසේද, එයින් ලබා ගන්නට පුළුවන් වූ ප්‍රගතිය බලාපොරොත්තු වෙන ප්‍රගතිය අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ඔබතුමාගේ පාර්ශවයේ එරාන් වික්‍රමත්තම ඇතුමාත් එදා එකඳ වුණා. එය කළ යුතු ක්‍රියාවක් රීස්ට්‍රක්චරිං ඔෆ් ද UL Airlines. ඉතින් ඕක යළි යළි පැහැදිලි කරන්න ඕනේ. නමුත් අපේ ඒට අදාළ විෂය සාකච්ඡා කරනකොට පැහැදිලි කරන්නම් කියන ටික මම කතානායකතුමාට ඉතා පැහැදිලිව සඳහන් කරන්න කැමැතියි. ඊළඟ කාරණේ මේ හදිසියේ මෙමයි කීප තැනක් ප්‍රකාශ කර තිබෙනවා. පළාත් පාලන ඡන්දය පිළිබඳ කැබිනට් මණ්ඩලය පෙරේදා අයවැලේඛනයෙන් පස්සේ ඉදිරිපත් කිරීමෙන් පස්සේ පවත්වපු කැබිනට් රැස්වීමේදී ඉතා පැහැදිලිව වියදම් පිළිබඳ මැතිවරණ කොමිසමේ ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත කළා. ඒ සම්බන්ධ නීති ක්‍රියාත්මක කරන්න කටයුතු කරන කියලා තීරණයක් ගත්තා. එය ගරු කතානායකතුමනි, අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු මැතිවරණ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශයක්. මොහොත විට මේ නිර්දේශ එකක්වත් කියවන්නේ නැහැ. මම මේට වඩා කාලය ගන්නේ නැහැ. ඒ නිසා අපි කටයුතු කරමින් ඉන්නේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ රටාවක් ඇති කිරීමට හා එහි අවශ්‍ය වෙනස්කම් ඇති කිරීම සඳහා. ඒ කිසි ලෙසකින් මැතිවරණයකට ඵලදායි ලෙස මිසක් වෙනත් ආකාරයකට බලපාන්නේ නැති බව විපක්ෂනායකතුමාට මතක් කරන්න කැමතියි. ඒ වගේම මම අමාත්‍යවරයා හැටියට පත් කර තිබෙනවා පළාත් පාලන මැතිවරණ පිළිබඳ සීමා නිර්ණ කමිටුවක්. මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හුඟක් කලබල වෙලා තමයි එතන හිටියා නම් මම සතුටුයි. හුඟක් කලබල වෙලා ප්‍රකාශයක් කරා කොමිසම අපත් කරන්න අයිති නෑ කියලා. That's a big difference between a commission and a committee. ඒ නිසා මේ කලබල වෙලා අපි ඉදිරිපත් කරන කරුණට වඩා ඒ ගැසට් නිවේදන අධ්‍යයනය කරලා එයි අන්තර්ගතයේ කුමක්ද කියලා අපි කවුරුත් කැපවී තිබෙනවා මේ මන්ත්‍රී ආසන ගාන අඩු කරන්න. ඒකන සැකත් නෑ. මොකද මේ මන්ත්‍රී ආසන ගාන වැඩි කියලා මා සභාපතිත්ව දරපු කොමිටිය ඉදිරියට ඇවිල්ලා ඒ නිර්දේශෙත් තියෙන. ඒ වගේ මුළු රටම කියලා. ඒ ගැන මම පළාත් පාලන අමාත්‍යංශයේ කාරක සභා අවස්ථාව තිබෙනවා. ඒවත් ආයේ පිළිතුරක් දෙනවා. දැනට ඉතා පැහැදිලිව මැතිවරණ කොමිසමට තියෙන ඓතිහාසිකමක් ගැන අපි කිසි ලෙසකින් බාධාවක් ඇති කරලා නැහැ. ඒක මම පැහැදිලි කරනවා මේ සභාවේදී. නමුත් වනාත් පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කරන්න, මන්ත්‍රී ප්‍රමාණය අඩු කරන්න, ඒ වගේම වියදම් අඩු කිරීම සඳහා වූ රජයේ තීරණය මත අපි කටයුතු කරමින් සිටිනවා කියන ටික කියන්න ඕනේ. ඒ වගේම ජනවරමක් නැහැ කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ජනවරම තිබෙන බව ඔය කතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ සභාවත්. ඒ වගේම රට අද ගමන් කරන ක්‍රියාමාර්ගයට ජනාධිපතිතුමාගේ වැසීෂයත් අනිත් ප්‍රධාන කොමිෂන් සභා වැසීෂයන් සාකච්ඡා වෙන නිසා මම ඒ ගැන වැඩි දීර්ඝව කියන්නේ. ජනවරම තුළින් තමයි මේ පාර්ලිමේන්තුව පත් වෙලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවට තමයි ව්‍යවස්ථාව අනුව ඒ ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ. ඒ ක්‍රියාත්මක කිරීමේ බලය තමයි මේ අපි අද දිනෙත් ඊයේ දිනෙත් අයවැලේකන අනුමත කරමින් රටේ ප්‍රගතිය හා රටේ ආරක්ෂාවට සහ ජන ජීවිතයේ ආරක්ෂාවට ආර්ථිකයේ පියවර ගනිමින් ඒ අනුමත කරගෙන තිබෙන්නේ. මේ කතාව කිව්වා ජනාධිපතිතුමා තෝරන අවස්ථාවේ. බොහෝ ප්‍රචාරයන් ඔක්කොම කරලා නමුත් ජනාධිපතිතුමා තේරීමේ ඡන්දයේදී කිසිවකු ඡන්දේ පාවිච්චි කිරීමෙන් වැළකී හිටියේ නැහැ. ජය පරාජය තීරණ කරන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඡන්දේ දුන්නා. එහෙනම් ඒ වර්ජනය කරන්න තිබුණා. ඒ යෝග්‍ය නැහැ කියලා මේ ආකාරයේ කටයුතු කරන්න ජනවරමක් නැහැ කියලා. ජනවරම ගැන කතා කරමින් ජනවරමේ තීන්දුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණයක් ගත්තා. ඒ අවස්ථාවේදී වැඩි ඡන්ද 134කින් ඡන්ද ලබාගෙන ජනාධිපතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කරගත්තා. ඒ ඔක්කොමලා දෙපාර්ශවෙම ඒ කටයුතු වලට සහභාගී වුණා. ඉතින් යලිත් වරක් අපි ඉස්සරහටයි පස්සටයි ගමන් කරන මේ ක්‍රියාවලිය නවතලා ඔබතුමාලා නගන ප්‍රශ්න වලට තව පැහැදිලිව මේ පිළිතුරු තියෙනවා. ඒවා මම හිතනවා කෙටියෙන් ඔබ අහපු පක්ෂනායකතුමා අහපු කාරණාවට පැහැදිලි කරා කියලා. ඒ නිසා මේ අයවැලේකණෙන් සම්මත කරන ලද යෝජනාවල් ඉදිරියට ගෙන යන්න සභාවට පැමිණීම අප බලාපොරොත්තු වෙනවා. එක් එක් අවස්ථාවල ඒ ගැන නීති රීති සකස් කරලා ඒවා අනුමැතියට එන්න කිසිවක් හිතුවක්කාරී ලෙස පාර්ලිමේන්තුවෙන් තොරව කටයුතු කෙරෙන්නේ නැති බවත් මම විශේෂයෙන් ජනාධිපතිතුමා කර තිබෙන ප්‍රකාශය යළිත් ප්‍රතිඥා දෙනවා සභාවට. ස්තුති කතන්.
Honorable Prime Minister, now apart from the legal objections regarding the committee being appointed once again, the yesterday the Gazette notification has come out giving only 10 days to submit proposals, right? Now we are of course opposed to this whole delimitation process itself, but however today I am meeting the chairman of the commission, Mr. Mahinda Deshapriya, at the survey department in the afternoon. But only thing is, this 10 days is hardly sufficient. Now we have 230 or 240 local authorities all over the country, right? Now we as political parties will have to summon all the people, have discussions, and then try to revise the delimitation of wards. Then there are multi-member wards, single-member wards, there are three-member wards. Now you have to look at the ethnic composition of these authorities. I don't know meka meda uppara vattayak wenna puluwa me chande kal daanda eka vena kathawak egena dan obathumath ekak patlenne na namuth mona uppara vattayak unath me kriyaadame nikan naastikara kriyaadamayak man dakina hatiyata ithin eoka karanda gihilla thawa parak api ana gannawa danata anagena inne me පළාත් පාලන ආයතන පිහිටුවලා දැන් හරියට ආණ්ඩු පවත්වගෙන යන්න බෑ. සභාපතිවරුන්ගෙන් ඇහුවනම් කියයි කොහොමද හැමදාම ඇවිල්ලා දනිසෙන් වැටෙනවා මේ මන්ත්‍රීවරුන් ගාවට ගිහිල්ලා මේ මොකක්ද යෝජනාව පාස් කරගන්න. එහෙමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රියාදාමය තුළ අපි මේක කරන්න නම් I think we this 10 days is hardly sufficient. Now you have to review all this. Now you have already gazetted. The gazette says only 10 days. How on earth can any other parties can submit their proposals? So look at all that. I don't know whether you are really sincere about this. This may not be a sincere exercise. That's a different matter. But whether you are sincere or not, sincere or not, please look at these things. Anyway, I'll raise it with the commission chairman. He might bring the matter to you to see whether you can extend the time. Right, please, thank you.
ගරු කථානායකතුමනි, නොමඟ යවීමක් සිදුවීමට හැකි නිසා මං කියනවා ඒ කමිටිය පත් කළා තිබෙන්නේ පූර්ණ බලය ඇතුව. මේ රටේ මැතිවරණ ගණනාවක සභාපතිත්වය දරපු කොමිෂන් සභාවේ සභාපතිතුමා මහින්ද දේශප්‍රිය මහත්මයා ප්‍රධාන නිලධාරියා. ඒ අයගේ කටයුතු කරගෙන යන්න පුළුවන් අවස්ථාවේ කාල වරම පෙබරවාරි මාසයේ අවසාන දිනය දක්වා තිබෙනවා. ඒ අතරතුර ඔබතුමාලා කියන කරුණු ඉදිරිපත් කරාම යලි යලි එතුමා සාකච්ඡා කරාවි කියන ටික ගැන සැකයක් නැහැ. එහෙම ගැටලුවක් මතුනොතින් අමාත්‍යවරයා හැටියට මට උපදෙසක් දෙත හැකි. නමුත් මම මේකට ඇඟිලි ගහන්නේ නැහැ කියන ටික ඉතාම ඕනෑකමින් රවුෆගේ මැතුමාට කියන්න ඕනේ. ඔබලා දකින්න සිහිනය නැත්නම් ඔබලා රැවටුණු දවල් වැටුණු රෑත් වැටුණු ඒ අපරාධය මේ රටේ පළාත් සභා ඡන්දයට කරපු අපරාධය තමයි ඔබට තදත් අදත් මතක් වෙන්නේ. ඒ අපරාධය තමයි අද පළාත් සභා ඡන්දේ තියාගන්න බැරි වුණේ. ඔබතුමා අත උස්සලා පොඩින්න පොඩකින්ද පොඩින්න පොඩකින්ද ඔබතුමාට ඕන වෙලාවක මම සාකච්ඡාවල් දීලා තියෙනවා. නමුත් ඔබතුමා මේ සභාවේ නගන්නේ ප්‍රචාරය සඳහා පමණයි. මම කනගාටු වෙනවා. It's a very very senior member. I have served in the committee. He has served in this select committee. But I must say that the entire provincial council election system was throttled by them when they were in power. As a result, we have had no elections. We don't know how to resolve this. So there has to be agreement even on that. How to resolve? You say, but you never sign. You ran away. Sorry to say, you ran away. Even I have the report here, please. I'll show you never signed this report. That is how you behave. Sorry to say. මේ රට ඉස්සරහා එකක්
අපි ඉස්සරහා සභාව එකක් අත්සන් කරන්න ගියාම නිවල් සිපාලයතුම තමයි ඉන්නේ මමයි. අපි කීප දෙනෙක් පමණයි අන්තිමට අත්සන් කරේ. අපිට එහි බහුතරය පමණයි අත්සන් කරේ. මේ ඔක්කොම යන්න ගියා අත්සන් කරන්න බෑ කියලා. ඡන්ද ක්‍රමය වෙනස් කරන නිසා. ඡන්ද වියදම් අඩු කරන නිසා. I don't want to take much time. මම මේ ටික මතක් කරන්නේ ගෞරවයෙන්. ඒ නිසා ඔබලා කර වැරදි වලින් අද හිරවී තිබෙන පළාත් සභා ඡන්ද වීමේ සීම දිහා ඔබතුමාලම ආපහු බලනවා නම් අපිට කවුරුත් කතා කරලා හොඳයි කියන ටික කතානායකතුමනි
කියන්නේ. අර කතානායකතුමා මම දැක්කා මම හිතනවා මේ අගමැතිතුමා ලබාව නොමග යවුවා. මේ 23 වෙනි අවුරුද්දර තියෙන අවැලේකනේ තියෙන්නේ පාඩු නොලබන කියන කාරණේ. ඒතොර ඒක තමයි ඊයේ තුමාලා අනුමත කරගත්තේ. හැබැයි පාඩු ලබන කියන කාරණේ මේ අවැලේකනේ අන්තර්ගත වෙලා නැහැ. ඒක නිවැරදි කරන්න. ඒක තමයි අපි අහන්නේ. පාඩු ලබන ඒවා ප්‍රතිහුගත කිරීම පිළිබඳව දීර්ඝ ලෙස කතා කරා. ඒක හොඳයි කියන කාරණා අපි දිනවා. මගේ දෙවෙනි කාරණේ අනිත් එක දැන් එතුමා පුල පුලා කෑ ගහනවා පළාත් සභාව වරක්කු කරා එමයි කියලා. හැබැයි දැන් ආයේ ඒකම නෙමෙයි කරන්න හදන්නේ. දැන් ආයේ එතුමා ඒ කාලේ විච්ච සිද්ධිය පෙන්නලා දීලා දැන් ප්‍රාදේශීය සභාව ටික කල් දාන්න යනවා කියන කාරණේ වෙනදි. දෙකම එකයි. හැබැයි අපි නෙමෙයි කරේ. රනිල් වික්‍රමසිංහ මෙතුමාගේ ජනාධිපතිතුමා තමයි යාපාල ආණ්ඩුවේ දායක කරේ. එතුමාට ඒ කියන්න තිබුණා.
හරි. ඔව්. හේෂා විතානගේ මන්තුමා.
අරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, මේ රටේ ජනතාවට මේ වගේ ප්‍රකාශ කළ වෙලා මේ වෛරය ජනතාව තුළ වෛරයක් නිර්මාණය වෙන එක වෙන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමා කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටපු යාපාල ආණ්ඩුවෙන් මේ පළාත් සභා ඡන්දය තියන්නේ අපරාධ.
මුජිබර් රහමන් මන්තුමා කියන්නේ
කතානායකතුමනි, දැන් මේ කතානායකතුමනි විශේෂයෙන්ම මේ අගමැතිතුමා මේ කරපු මේ පළාත් පාලන ඡන්දය පිළිබඳ මේ මන්ත්‍රීවරු ගාන වැඩි කියන එතුමාගේ අදහස් ඉදිරිපත් කරා. කතානායකතුමනි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම 2018 මේ අලුත් ක්‍රමය හඳුන්ලා දෙන්නකොටම එවකට හිටපු සියලු අයම කිව්වා මේ ගාන වැඩි කියලා. කවුරුත් කිව්වේ නැහැ මේක හරි කියලා. එතකොට වර්තමාන අගමැතිතුමා තමයි මේ කමිටුවේ සභාපති වෙලා හිටියේ. වර්තමාන ජනාධිපතිතුමාත් මේ කමිටුවේ හිටියා. එතකොට මේ සියලු දෙනාම පිළිගත්තා මේ 8000ක් වැඩි කියන එක. නමුත් දැන් අද වෙනකොට අවුරුදු 4ක් ගිහිල්ලා තියෙනවා මේ 8000 4000 වෙනකන් හරි අඩු කරන්න කිසිම ආකාරයේ පියවරක් ගත්තේ නැහැ. දැන් ඒතකොට පළාත් පාලන ඡන්දේ දැන් පවත්වන්න කාලය ලං වෙනකොට කියනවා දැන් කට්ටිය මේක 8000 වැඩි දැන් මේක අඩු කරන්න ඕනේ කියලා. ඒක හරි කතානායක. ඒක අඩු කරගන්න පුළුවන්. අපි කියන්නේ එක දෙයයි. එක්කෝ පරණ ක්‍රමය තිබුණ මනාප ක්‍රමයට සංශෝධනයක් කරලා නැවත මේක සංශෝධනය කරලා මේ පාර මැතිවරණේ හරි පවත්වලා ඊළඟ පළාත් පාලන මැතිවරණයට ඔය කමිටුව හරහා දේවල් කරගන්න. නමුත් ඒක ඉස්සරහා දාලා ඡන්දකල් දාන්න එපා.
රාධාකිෂ්ණ මන්ත්‍රීමටත් ඔක්කොමද කියන්න තියෙන්නේ. කරුණාකර ලෝකම නම් කියන්න ඕනේ.
ගරු කතානායකතුමනි, පළාත් පාලන ඡන්දය දැන් කල් දාන්න උත්සාහ කරනවා කියලා අපිට ආරංචි. දැන් අපිට ඕනේ දැන් 25 වෙනිදාට ඉස්සෙල්ලා ප්‍රොපෝසල් දෙන්න කියලා තියෙනවා. 25 වෙනිදා කියන්නේ අනිද්දා. අනිද්දාට ඉස්සෙල්ලා කොහමද අපි දෙන්නේ? මේක හරි අමාරු. ඒකෙන්ද මේක එක්ස්චේන්ජ් කරන්න ඩේට් එක එක්ස්චේන්ජ් කරන්න.
ඔව් සමම් පියරත් මන්තුමා. කතානායකතුමනි, දැන් විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ උදේ ඉඳන් පටන් ගත්ත වෙලේ ඉඳන් කියන්නේ මේ බහුතරයක් නැති ජනතාවෙන් ප්‍රතික්ෂේපෙච්ච ආණ්ඩුවක් කියලා. දැන් 2018 වර්ෂයේ අපේ හිටපු විපක්ෂ නායකතුමා මම හිතන්නේ සංස්කෘතික කටයුතු භාර ඇමතිවරයා. ඒ වෙලාවේ 2018 වැඩිම ආසන සංඛ්‍යාව දුන්නේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ. ඒ වෙලාවේ එතුමාලා බලයේ හිටියේ. ඒ වෙලාවේ කවුරුවත් කිව්වේ නැහැ ආණ්ඩුවෙන් ඇඟේ 2020 වෙනකන් ආණ්ඩුව කරා. පළාත් සභා ඡන්දය හැංගුවා. පළාත් සභා ඡන්දය ගැන කතා කරන්න දුන්නේ නැහැ. ඈ
හරි.
එතුමාලා මං හිතන්නේ දැන් කිය කතා සම්බන්ධ
ඇත්තටම අපි කතා කරේ.
ඔව් මේ අර තියෙනවා මේ
රණතුංග මැතිතුමා.
ආරණ හැංගුවේ. ඔව්.
ඔබතුමා කාරණේ කිව්වනේ. හරි හරි.
හිටපු අමාත්‍ය මුත්තසිවලිංග මැතිතුමා අද අභාවපත් වුණා. අපි සෝගේ ප්‍රකාශ කරන මේ අවස්ථාවේදී ඔබතුමාලට දැනගන්න අපි මේ වෙලාව මම ප්‍රකාශ කරනවා.
ලංසම් මැතිතුමා.
ගරු කතානායකතුමනි, ඊයේත් මගේ කතාවේදී මම පෑදිලෙම කිව්වා ආණ්ඩුවක් ඉදිරියට කිසිම උත්සාහයක් නැහැ පළාත් පාලන ඡන්දේ කල් දාන්න. අපිට ඕනේ නියමිත දිනට තියන්න. හැබැයි මේ මැතිව එකක් රටේ මාජනතාව කියනවා මේ മന്ത്രിවරු වැඩි කියලා, මේ කොට්ටාස වැඩි කියන එක. ඊළඟට මේ മന്ത്രിවරුන්ට වේදන් කරන එක වැඩි කියලා රටේ මාජනතාව කියන්නේ. එනිසා රටේ මහ ජනතාවට අහුම්කම් දීලා තමයි කොට්ටාස අඩු කරන්න යන්නේ. ඉතින් කොට්ටාස අඩු කරන්න මේ සියලු පක්ෂ එකතු වෙලා එක මේසෙකට ඇවිල්ලා මේක ඉවර කරගත්තා නම් ඡන්ද කල්ලයක් නැහැ. අනිත් එක මම පෞද්ගලිකව ඉන්නේ කරු කතානායකතුමා මේ මැතිවරණ ක්‍රමය කියන්නේ විකෘතියක්. දැන් මීගමෝනේ හොඳම උදාහරණේ මීගම එක්සත් ජාතික පක්ෂය දිනනවා බලය පිටවනවා මම. ඉතින් මේක විකෘතියක් නෙමෙයිද මේ විකෘතිය කරන්න කියලාද කියන්නේ දබුන්නාංශලා. ඒ නිසා මේ කොට්ටාස අඩු කරන එක විතරක් නෙමෙයි මගේ මතේ නම් මේ විකෘති මැතිවරණ ක්‍රමයම වෙනස් කරන්න කියන එක.
හරි හරි. දැන් ඔබතුමා කිව්වා. ඔව්.
ප්‍රස් මේ පාර්ලිමේන්තුව වෙනදා කියන්නේ මන්ත්‍රී සහ මේ අනුපක්ෂය සහ විපක්ෂය. ඉතින් මෙතුමා මේ ආණ්ඩුව වෙනකතා.
හරි හරි. බොහොම ස්තුතියි. ඔව් අගමැති සභානායකතුමා මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න නැතුව මේ කතා කරන්න. සභානායකතුමාට මොනවද කියන්න
තියෙන්නේ?
මේ කරුණාකරලා
ගරු කතානායකතුමනි
මන්ත්‍රීතුමා මේ පැත්තකට වෙන්න ඔතනින්.
අරු කතානායකතුමනි මම අවධානයට යොමු කරගන්න ගරු මන්ත්‍රීතුමාගේ හැසිරීම.
ඔබතුමා
ඔහුගේ අසුනේ නැගිට පහර දීමට ගියා අනිත් මන්ත්‍රීවරයා වෙත.
කරුණාකරලා ඉඳගන්න.
වහම මේ ප්‍රශ්නේ යොමු කරන්න. වහම මේ ප්‍රශ්නේ යොමු කරන්න පාර්ලිමේන්තුවේ විනය කමිටුවට.
විනය කමිටුවට හැසිරෙන්න.
මේ වගේ අර වෙලෙත් ඉන්නවා මේ වගේ අය. අර බානට බැඳලා.
වහම පිට කරන්න.
ඔක්කොද මේ.
කරුණාකරලා විනය කරකෝ හැසිරෙන්න.
He got up. මේ සභාව කතා කරන මිසක්
චමින්ද විජේ
හිමන්තුමා නේ මේ සභාව තියෙන්නේ.
කරුණාකරලා සභාවෙන් එළියට යන්න. සභාවෙන් එළියට යන්න.
එයානේ කතා
කරුණාකරලා
ගහන්න පුළුවන්. හරි ගහන්න පුළුවන්. ඔව් in that case then he must be given to withdraw that.
Yes
he must be given to
කරුණාකරලා සභාවෙන් එළියට යන්න ගරු මන්ත්‍රීතුමා.
එහෙමනම්
එළියට ගිහිල්ලා රණ්ඩු කරගන්න.
ගහන ගුණගම උනේ.
ඔව්
ask him to leave.
මේ
සාධාරණයකතුමනි ස්ථාවර
පාර්ලිමේන්තුවේ ඉස්සෙල්ලා
අවශ්‍ය තීරණේ
ස්ථාවර නියෝග තියෙනවා. മന്ത്രിවරයෙක් වැඩි වචන නැතුවනම් ඉල්ලාස් කරන්නයි කියලා කතා කරනවා. නියෝග කරන්න පුළුවන්.
ස්ථාවර නියෝගය යටතේ
කරුණාකරලා මේක වෙනම කීවරේකට ගිහලා පහර දෙන්න බෑ.
කරුණාකරලා යන්න. ඊට පස්සේ කතා කරමු ඔක්කොම. කරුණාකරලා ඉලීට යන්න අද දිනේට.
ඔබතුමාගේ ඉදිරිපිට මේ සිද්ධිය වුණේ.
පිට වෙන්න කියලා කිව්වද?
කරුණාකරලා ඉදිරියට එළියට යන්න.
වහම විනය පේවර ගන්න
ඕනේ.
දැන් එළියට ගලා ගහන්න
ඕනේ.
දුවන බණ්ඩාර වෙලට.
දන්දියේ පාර්ලිමේන්තුවේ.
පාර්ලිමේන්තුවේ තියෙන කතා කරමු සක් ගහ ගන්න නෙවෙයිනි.
ඔව් ලංසප්.
විපක්ෂ නායකතුමනි 27
2. ධානායකතුමනි. ගරු ධානායකතුමනි. ගරු කතානායකතුමා විශේෂයෙන් මම මගේ අදහස ප්‍රකාශ කළා පළාත් පාලනේ මැතිවරණය පිළිබඳව. ගරු මන්ත්‍රීවරු ගහ ගන්න නැගිටිනවා මේ පාර්ලිමේන්තුව තුළ. එතුමාට ගාන එක මට එක ෂොට් එකෙන් ගන්න පුළුවන්. හැබැයි මම ඒ තත්ත්වෙට ගියේ නැහැ. මොකද පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගන්න. ඒ නිසා ඔබතුමාට වගකීමක් තියෙනවා. මේ මට පිටිපස්සට ඇවිල්ලා ගහන්න උත්සාහ කරපු එක්කෙනාට මේ පාර්ලිමේන්තුව නීති රීති අනුව කටයුතු කරන්න.
එතුමා
ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
අද දිනේදී එතුමා මේ රාජකාරියට සම්බන්ධ කරගන්නේ නැහැ. ඔව් චාමර සම්පත් මන්ත්‍රීතුමා කියන්නේ.
ගරු කතානායකතුමා මම මන්ත්‍රී කෙනෙක් නෙමෙයි මට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇමතිකමක් දුන්නා.
හරි.
ඔබතුමා ඒක දන්නේ නැද්ද? ඒක නිසා මේ ඒක දැනගෙන මොකද මන්ත්‍රී නෙමෙයි මට රාජ්‍ය ඇමතිකමක් දුන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ වගේ දෙයක් පින් දෙද්දී.
සමා වෙන්න ඇමතුමා.
මන්ත්‍රීතුමා කියන්න එපා. ඔබතුමා මේ න්‍යායපත්‍යයට වැඩ කරන්නකෝ.
සමා වෙන්න ඇමතුමා.
ඔබතුමා මේ න්‍යායපත්‍යයට වැඩ කරන්න. ඔබතුමා මේ න්‍යායපත්‍යයට වැඩ කරන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ වට ප්‍රශ්නේ න්‍යායපත්‍යයට වැඩ කරන්න.
හරි හරි. විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
ගරු කතානායකතුමනි අද දිනේ මම ඉදිරිපත් කරන මණිකා ස්වර්ණාභරණ ශාස්ත්‍රයේ ගැටලුව විශේෂයෙන් නැවතත්තරක් මතක් කරන්නට ඕන සෑම සඳුදා දිනකම විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන ජාතික ප්‍රතිසංස්කරණ වැඩසටහන ගරු රාජිත සේනාරත්න මැතිතුමත් ගරු බුද්ධික පතිරණ මැතිතුමත් ඒ වගේම සෑම අඟහරුවාදා දවසකම පැවැත්වෙන අපේ ජාතික සභාව ගරු තිස්සත්තර නායක මැතිතුමත් ගරු මුජිබුර් රහමාන් මැතිතුමත් ඒ වගේම අපේ ස්වර්ණාභරණ කමිටුවේ ගරු සභාපති ගරු වරුණ ලියනගේ මැතිතුමාගේ ඒ සාකච්ඡාමය වැඩපිළිවෙල තුළ තමයි මම අද මේ ප්‍රශ්නය ස්වර්ණාභරණ සහ මණික් කර්මාන්තය පිළිබඳව ඉදිරිපත් කරන්නේ. මණික් කර්මාන්තය මෙරට ආර්ථිකයට ඉතා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ශ්‍රේෂ්ඨයක් වෙනවා. පසුගිය 2021 වසරේදී මෙරට මණික් දියමන්ති හා ස්වර්ණාභරණ අපනයනය මගින් ඩොලර් මිලියන 276ක ආදායමක් උපයා ගන්නට තිබෙනවා. ඇත්ත වශයෙන්ම මෙහිට වැඩිය විශාල මුදලක් විශාල ඩොලර් ප්‍රමාණයක් උපයා ගන්න පුළුවන් කර්මාන්තයක් මං හිතන්නේ ආණ්ඩු ගණනාවක් මුළුල්ලේ අවධානය හරියට යොමු නොවුණු කර්මාන්තයක් ඍජු අපනයනයට අමතර කෝවිඩ් වසංගතයත් සමගම සංචාරකින්ගේ පැමිණීමේ අඩුව මැණික් කර්මාන්තයටද දැඩි ලෙස බලපා තිබෙනවා බොහෝ රටවල් මැණික් අපනයනය සඳහා මාර්ගගත ක්‍රමයේ යොදාගත්තද මෙරට ඒ සඳහා පවතින්නේ ඉතා අඩු පහසුකම් මේ නිසා මැණික් අපනයනය කරනු ලබන ව්‍යාපාරකින් පමණක් නොව පතල් කර්මාන්තයේ නියැලෙන්නටද මුහුණ දීමට සිදුවී ඇත්තේ දැඩි අසීරුතාවයක් එනිසා මේක ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක් හැටියට මම මේ ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරනවා රජයට රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව මෙරට මැණික් ප්‍රතිපනයනය සිදු කරන බව රජය දන්නේද මැණික් කර්මාන්තයේ පවත්වාගෙන යෑම සඳහා මැණික් ප්‍රතිපනයනය වර්ධනය කළ යුතු බව රජය පිළිගන්නේද එසේනම් ඒ ප්‍රතිපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේ පරීක්ෂණාගාර පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මැණික් අපනයන කරුවන්ගෙන් ලද මුදල් මගින් අරමුදලක් ඇති කරනු ලබනු බවට තොරතුරු වාර්තා වෙනවා එවන් අරමුදලක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතු වේද එසේනම් මේ කොපමණ මුදලක් ඒ එකතු කරන ලද මුදලින් කළ කාර්යභාරය කුමක්ද රත්නපුර ප්‍රදේශයේදී ඉදිකරනු මැණික් කුළුණ සඳහා භාණ්ඩාගාරෙන් මුදල් වෙන් කිරීමක් සිදු කළේද ඒ කොපමණද මේ සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදු කර නොමැතිද මෙම ගොඩනැගිල්ලේ පවතින කඩකාමර බාහිර පාර්ශ්වයන්ට ලබා දීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කුමක් පසුගිය කාලයේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය නව ගොඩනැගිල්ලක් වෙත යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා මෙහි සත්‍යතාවය කුමක් නව ගොඩනැගිල්ලක් සඳහා යොමු වීමේදී එය ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියකට යටත්ව සිදු නොකළේද එසේනම් ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනයක් සිදු කිරීමට රජය කටයුතු කරන්නේද නොයසේනම් මේ මන්ද මැණික් කැපීම මැණික් උපදැමීම පිළිබඳ නව පරපුර පුහුණු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර තිබේද එසේනම් ඒ සඳහා විධිමත් පාඨමාලාවන් පැවැත්වීම සඳහා රජයේ මැදිහත් වීමක් සිදු කරන්නේද ඒ සඳහා පුහුණුවලත් නිලධාරීන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතු වේද ගරු කථානායකතුමනි කැණීම් පතල් කර්මාන්තයේ නිෂ්පාදන කර්මාන්ත ක්‍රියාවලිය වෙළඳාම අපනයනය පුහුණු නීති ප්‍රතිසංස්කරණය පර්යේෂණ හා සංවර්ධනය රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් මෙන්න මේ ශේෂ්ත්‍ර ආශ්‍රිතව මේ මැණික් කර්මාන්තය ගැන කතා කරනකොට ඇත්ත වශයෙන්ම මතක් කරන්නට ඕන මේක එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකක් මේක අපනයන කර්මාන්තයක් මේකෙන් ඩොලර් උපයනවා අපේ රටට හැබැයි මේ අපනයන කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාබිඳ දමන්නට ඇත්ත වශයෙන්ම මරා දමන්නට තමුන්නාන්සලා බදු පිට බදු ගහනවා මේ මැණික් අපනයන ශේෂ්ත්‍රයට මොකද්ද මේ විහිළුව එන්.එම්. පෙරේරා මැතිතුමා වාමවාදියෙක් හැටියට මේ මැණික් කර්මාන්තය විවෘත කරා 1974 දී ඒ විප්ලවය තුමා දියත් කරා ඔබතුමාලා දැනගන්නට ඕන මේක එක්ස්පෝර්ට් කර්මාන්තයක් මේක අපනයන කර්මාන්තයක් මේ මැණික් හා ස්වර්ණාභරණ ශේෂ්ත්‍රයේ ලක්ෂ ගණන දස ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පුද්ගලයෝ නිරත වෙනවා යැපෙන්නන් නෙයිටත් වැඩිය ලක්ෂ ගණනාවක් සිටිනවා ඒ වගේම මම කියන්න කැමතියි ගරු කථානායකතුමනි විකෘති බදු ක්‍රමයක් තියෙනවා ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මැණික් ගලක් වටිනාකම අපි ලක්ෂ 10ක් කියමු ඒකේ ටැක්ස් එක ගෙවලා ඒක පිටරට ගෙනිහිලා විකුණනවා ලක්ෂ 20කට එතකොට මේ අමතර ලක්ෂ 10ට අපේ රටට ටැක්ස් එක ලබා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ වැඩපිළිවෙලක් නැහැ අර උන්ඩියල් ක්‍රමයට තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ ඒකෙන් රටට පාඩුවක් වෙනවා ඒ නිසා මම අහන්න කැමති රජෙන් සහ ගරුවා ඇමතිතුමාගෙන් මේ මැණික් කර්මාන්තයේ එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකක් හැටට සලකලා මේ එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එක බදු පිට බදු බර පටවන්නේ නැතුව මේ කර්මාන්තය දියුණු කරන්නට අර මම ඉදිරිපත් කරපු ප්‍රශ්න වලට ඔබතුමන්ලාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා ස්තුතියි
ගරු කථානායකතුමනි අපේ ගරු විපක්ෂ නායකතුමාගේ පළවෙනි ප්‍රශ්නයට ගරු විපක්ෂ නායකතුමා පළවෙනි ප්‍රශ්නය මැණික් ආනයනය සඳහා සීමාව පනවව නැත ප්‍රතිආපනයන කිරීම සඳහා රාජ්‍ය පහසුකම් සලසා ඇති අතර ආනයනය මැණික් ගුවන්තොටුපළේදී ඩොලර් 200ක් සේවා ගාස්තු ලෙස රේගුව වෙත ගෙවීමෙන් නිදහස් කර ගැනීමට හැකියාව ඇත. මෙම මැණික් ශ්‍රී ලංකා තුලදී අගය එකතු කර කට්ටන් පොලිස් නැවත ප්‍රතිආපනයනය කිරීමේදී නීත්‍යානුකූලව 0.25ක් සේවා ගාස්තුවකට යටත්ව ප්‍රතිආපනයනය පහසුකම් සලසා ඇත. ඊළඟට දෙවැනි ප්‍රශ්නය, එවැනි අරමුදලක් අධිකාරිය සතුව නොවේ. මැණික් අපනයනකරුවන්ගේ මැණික් අපනයනයේදී අය කරනු ලබන අපනයන සේවා ගාස්තු වලින් 0.25ක මුදලක් යොදවා ආරම්භ කරන අරමුදල ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ එක්ව පිහිටවන ලද ලංකා ජෙම්ලොජික් පෞද්ගලික සමාගම LGL LCL ගිනුම් ගිනුමේ තැන්පත් කර ඇත. එහි වර්තමාන තැන්පත් මුදල රුපියල් මිලියන 202කි. නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම LGL ආයතනයේ නීත්‍යානුකූල නොවන බවට පවසා ඇති හේයින් ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය හා ශ්‍රී ලංකා මැණික්කා ස්වර්ණාභරණ සංගමයෙන් මෙම LGL ආයතනය ඇහැවර කොට එය අරමුදල මගින් ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් රසායනාගාරය ජාත්‍යන්තර මට්ටමට වැඩි දියුණු කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත. ගරු විපක්ෂ නායකතුමාගේ තුන්වැනි ප්‍රශ්නය, රත්නපුර ප්‍රදේශයේ ඉදිකරන මැණික් කුළුණ සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීමේ සිදු නොකළ අතර ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය මගින් මිලියන 565ක් වෙන් කර ඇත. මෙම ගොඩනැගිල්ලේ පවතින කඩකාමර බාහිර පාර්ශ්වයන් ලබා දීමේදී අනුගමනය කරනු ලබන්නේ ජාතික තරඟකාරී ලන්සු කැඳවීමේ ක්‍රමවේදයයි. හතරවෙනි ප්‍රශ්නයේද 2020 ජූලි 17 වෙනි ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය ගොඩනැගිල්ලේ කොටසක් ගිලා බැසීමට ලක්වය. මෙය හේතුවෙන් සීමා සහිත රේණුකා සමාගම විසින් යාබදේ දෙමළ සිදු කරන කැණීමක් වේ. ඉන්පසුව ජාතික ගොඩනැගිලි පරේෂණ ආයතනයේ මෙම ගොඩනැගිල්ල අනාරක්ෂිත ගොඩනැගිල්ලක් බවත් කඩිනමින් ඉවත් වන ලෙස ලිපියක් මගින් දන්වා ඇත. එම හේතුවෙන් මහා වහාම අධිකාරිය විසින් පිළිගන්නා ක්‍රමවේදයේදී අනුගමනය කර ප්‍රසම්පාදන දැන්වීම තුළින් ලන්සු කැඳවා ගොඩනැගිල්ලක් ලබාගෙන ඇත. තාක්ෂණ ඇගීම් කමිටුවේ නිර්දේශ මත ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලබා දී ඇත. මෙම ගොඩනැගිල්ල කුලී මුදලක් ගෙවා ගොඩනැගිල්ල පැමිණීමේදී කළ වියදම හා සහ අධිකාරිය ගොඩනැගිල්ලක් විසින් සිදු හානිය රේණුකා සමාගම වෙතින් ප්‍රතිපූර්ණ කර ගැනීම සඳහා අධිකරණයේ විසින් රේණුකා ප්‍රයිවට් ලිමිටඩ් වෙත ඇත. පස්වෙනි ප්‍රශ්නයේ මැණික් කැපීම, මැණික් උපදැමීම ආදී පුහුණුවලද මැණික් හා ස්වර්ණාභරණ පරේෂණ හා ආයතනය 1995 පිහිටවන ආයතනය භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදනවලට අමතරව පුහුණු කටයුතු පවත්වාගෙන යාම සඳහා ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය 2015-2020 කාලය තුළ රුපියල් මිලියන 15ක් වැය කර ඇත. 2022 වර්ෂයේදී රුපියල් මිලියන 10ක් 2023 ලබන අවුරුද්ද සඳහා රුපියල් මිලියන 16ක් අධිකාරියේ මුදල් වලින් ලබා දීමට එකඟ වී ඇත. මැණික් ස්වර්ණාභරණ පරේෂණ ආයතනයේ රත්නපුර ප්‍රධාන මධ්‍යස්ථානයන් ලෙස පවත්වාගෙන යන අතර ආවරණය වන පරිදි දිවයින ආවරණය පරිදි මධ්‍යස්ථාන ජාලයක් හරහා පාඨමාලා පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරනු ලැබේ. ගරු විපක්ෂ නායකතුමනි, මේ පාඨමාලා දැනට ක්‍රියාත්මක කරන්නේ කඩුවෙල ප්‍රදේශයේ, ඊට අමතරව රත්නපුර ප්‍රදේශයේ කරගෙන යනවා. නිවිතිගල ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියා. ඒකට කුලී දෙන්න ප්‍රශ්නයක් ඇති වුණා. ඊට පස්සේ අපි ලබන අවුරුද්දට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගන්න නැතුව මහා භාණ්ඩාගාරයේ මුදල් වලින් තමයි ගරු විපක්ෂ නායකතුමා කඩුවෙලයි රත්නපුරයි දැනට කරගෙන යන්නේ පුහුණු ආයතන. ඉතින් අපි මේ අවුරුද්දේ වෙන් කරගන්නවා ලබන අවුරුද්දට මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය මිලියන 15ක් නිවිතිගල ප්‍රදේශයේ පවත්වාගෙන යන පරික්ෂණ ආයතනය නැවත පටන් ගන්නත්, ඒ වගේම ලග්ගල මාතලේ දිස්ත්‍රික්කයේ පුහුණු පාඨමාලා මධ්‍යස්ථානයක් පටන් ගන්නත්, මොනරාගල සහ බදුල්ල ප්‍රදේශයේ නැවත පුහුණු පාඨමාලාවක් පටන් ගන්නත් එක්ක ලබන අවුරුද්දට මිලියන 15ක් මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය මගින් ඉල්ලලා තියෙනවා පරේෂණ ආයතනයේ මේ මූණු පාට පාලාවල් පත්වාගෙන යන්න.
පොඩි පැහැදිලි කරගැනීමක් ඔබතුමාගෙන්. ගරු අමැතිතුමනි, මම කරුණු දෙකක් ඇහුවා. විශේෂයෙන්ම මේක අපනයන කර්මාන්තයක්, මේක එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකක්. එතකොට රටේ ඩොලර් හිඟයක් තියෙන අවස්ථාවක්. දර එක පැත්තකින් ඔබතුමන්ලගේ අයවැය කතාවේදී කියනවා ඩොලර් ලබා ගැනීමේ ක්‍රමවේද ප්‍රවර්ධනය කරනවා කියලා. හැබැයි ඒක කියනවා වගේම මේකටත් බදු පිට බදු බර පටවන. මොකද මේක එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකක්. ඒ නිසා ඔබතුමාගෙන් මම අහන්න කැමතියි, අඩුම ගානේ මේ බදු ප්‍රතිපත්තියට සංශෝධනයක් ගෙන්න සූදානම්ද? මේ එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රීස් වලට ගහලා තියෙන ඉහළ බද්ද යම් ප්‍රමාණයකින් හෝ අඩු කරන්න. ඊළඟට දෙවෙනි පැහැදිලි කිරීම මම ඔබතුමාගෙන් ඇහුවා. දැන් අර මෙහෙන් අපි කියමු මැණික්ගලක වටිනාකම ලක්ෂ 10ක වටිනාකමක් තියෙන එකට ටැක්ස් එක ගෙවලා ගෙනියනවා පිටරට විකුණන්න. එතකොට ඒක විකුණනවා තවත් ලක්ෂ 20කට. එතකොට අර වැඩිපුර ගෙවන ලක්ෂ 10 ඒකේ ටැක්ස් එක අපේ රටට ලැබෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් ඒක අර උන්ඩියල් ක්‍රමයට එනකොට රටේ රාජ්‍ය ආදායමට ඒක අහිමි වෙනවා. අන්න ඒ අඩුපාඩුව මගහරවා ගන්නට මොකද්ද ඔබතුමන්ලා මේ ප්‍රතිපත්තියේ ඇති කරන සංශෝධනය?
ගරු විපක්ෂ නායකතුමා, ඔබතුමාගේ කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි. එකක් බදු ටැක්ස්, මේ ඉම්පෝර්ටර්ස් ලගේ ඔය ටැක්ස් ගන්න කතාව අපි ගන්නේ විපක්ෂ නායකතුමා 725යි. එක්ස්පෝර්ටර්ස් ලගෙන් අපි ගන්නේ 725යි. එක්ස්පෝර්ටර්ස් ලගෙන් අපි ගන්නේ 725යි 100.025යි. එක්ස්පෝර්ටර්ස් ලගෙන් ඒ ගත්ත 725 තමයි අධිකාරියට අපිට එන්නේ. හැබැයි ඔබතුමා කියපු කතාවට මම එකඟ වෙනවා. මේ අවුරුද්දේ ඩොලර් මිලියන 170යි මැණික් වලින් අපිට ආදායම ලැබෙන්නේ. ඩොලර් මිලියන 170යි. හැබැයි මේ ඩොලර් මිලියන ඩොලර් බිලියන එක විතර ගල් මේ රටින් එළියට ගිහිලා තියෙනවා. ඩොලර් බිලියන එක විතර ගල් මේ රටින් එළියට ගිහිලා තියෙනවා. හැබැයි මේ සල්ලි මුදල් නැවත ඩොලර් ටික ලංකාවට එන්නේ නැහැ. අද විපක්ෂ නායකතුමා මේ දවල් 12 මාරට කස්ටම් එකයි මහ බැංකුව අධිපතිතුමයි ස්වර්ණාභරණ අධිකාරියයි මමයි අද දැම්මා මේ කස්ටඩි නැත්නම් මේ කස්ටම් එකත් එක්ක සාකච්ඡාවක් මහ බැංකුව අධිපතිතුමාගේ කාර්යාලයේ. මේ එන මුදල් නවත්ත ගන්න, මේ එන මුදල් ගේන්න. දින 180ක් තුල මේ රටනේ මේ ඩොලර් එන්න ඕන. හැබැයි සමහර මේ ස්පෝටල් කරන ගල්වල මුදල් අපිට සමහර ඒවා ලංකාවට එන්නේ නැහැ. ඩොලර් බිලියනයක් විතර එන්න ඕන. අපේ ගරු විපක්ෂ නායකතුමා, ටැක්ස් එක සම්බන්ධව දැනට නම් අපි ගන්නෙ 725යි. ඒ වුණානේ මේ අයවැයෙන් දාලා තියෙනවා 2.5. ඒක දැන් ගන්න එක. දැන් අයවැයෙන් වැඩි කරලා තියෙනවා. ඒක ඉතින් මේ මැණික් වලට විතරක් නෙමෙයි. හැම ක්ෂේත්‍රයකම 2.5ක් වැඩි කරලා තියෙනවා. ඒක ඉතින් මේ අයවැයෙන් දාපු යෝජනාව. නැතුව මේ මැණික් වලට විතරක් නෙමෙයි මේක මෙහෙට ගේනවා. හැම ගෙනියන බඩුවකටම ගේන බල ඒක දාලා තිනවා. ඒක මට නවත්තන්න බෑ. මම අයවැයෙන් දාපු එක අයවැය යෝජනාවක්. ඒක මේ රටේ මැණික් වලට විතරක් නෙමෙයි. ඒ නිසා අපි දැනට ගන්නෙ නැන්ද බොහොම තුළු මුදලක්. ඉතින් මේ ආයතනය පාලනය වෙන්න ඕනේනේ විපක්ෂ නායකතුමා. මේක ලොකු සල්ලියක්. මේ මැණික් වලින් හොයාගන්න ඕනේ. අපි එහෙම මැණික් කර්මාන්තය පල්ලයට දාන්නේ මගේ උත්සාහය විපක්ෂ නායකතුමා. මේකේ තිබ්බ ප්‍රශ්න ගැටළු ගොඩාක් निराකරණය වෙලා තිබ්බා. අලුත් සභාපති කෙනෙක් පත් කරා. ඒක නිසා මේ ඉන්න මැණික් ක්ෂේත්‍රයේ ඉන්න මේ ඔබතුමාගේ පිටිපස්සේ ඉන්න മന്ത്രിවරු ඔක්කොම දන්නවා. වර්ණලියනගේ මන්ත්‍රීතුමා අපේ හේෂා විතාන මන්ත්‍රීතුමාලා ඒ රත්නපුර ප්‍රදේශයේ ඉන්න අය එයා මට කතා කරලා කියලා දෙනවා මේ. ඒ නිසා අපි ක්‍රමයක් විදියට යනවා මේ. එතුමාලගේ එතුමාලා කියන දේවල් වලට මම අහුම්කම් දෙනවා. එතුමාලත් දන්නවා මාත් එක්ක කතා කරනවා. ඒ නිසා අපි කවදාක්වත් මේ ශේෂ්ඨේ වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. මම මගේ උත්සාහය මේ ලබන අවුරුද්දේ බිලියනයකට යන්න බෑ ඇමරිකන් ඩොලර්. මිලියන 500ක් මේ මැණික් ශේෂ්ඨයෙන් අනිවාර්යයෙන්ම ඩොලර් මිලියන 500ක් මම මේ රටට හොයලා දෙනවා කියන එක මම අනිවාර්යෙන් කියනවා. නැත්තම් මම මේ ඇමති ගමෙන් ඇයින් වෙනවා විපක්ෂ නායකතුමා. මිලියන 500ක් හොයන්න බැරි වුණා.
බොහොම ස්තුතියි. අද ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී සභානායකතුමා.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ කටයුතු පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ ප්‍රධාන කටයුතු වල අංක 2 සහ 3 දරන විෂයන් පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27 හි විධිවිධානයන්ගෙන් නිදහස් විය යුතුය.
ස්වභාවිකවද?
ආයි.